පිළිකා සඳහා ගොදුරු වන අය පිළිබඳව, පිළිකාවලින් අහිමි වන ජීවිත පිළිබඳව අපට අතීතයට වඩා වර්තමානයේ අහන්නට දකින්නට ලැබෙනවා. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉතාමත් වැදගත් කාරණයක් සොයාගන්නට පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකින් කණ්ඩායමක් සමත් වුණා. මේ පර්යේෂණ කණ්ඩායමට දායකත්වය ලබා දුන්නා ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් ඇය ආචාර්ය හසිනි ජයතිලක. ඇදනට ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා සහ ජෛව ඉංජිනේරු වංශයේ පර්යේෂිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් බවට පත්වන්නේ ඇය ඔස්ට්‍රේලියාවේ උපත ලබා පසුව ඇමරිකාවට ගොස් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සමග එක්ව මේ ආකාරයෙන් පර්යේෂණ වල නිරත වන පර්යේෂිකාවක් වීම නිසාත් මෙය වැදගත් කාරණයක් බවට පත්වනවා. මෙහිදී ආචාර්ය හස්සිනි ජයතිලක ඇතුළු පර්යේෂක කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා යම්කිසි ආකාරයකින් පිළිකා සෛල වර්ධනය වීමේ වේගය බාල කිරීමේ ක්‍රමවේදයක් සොයාගන්නට. මෙය පිළිකාවලට ප්‍රතිකාර කිරීමේදී ඉතාමත් සුවිශේෂී කාරණයක් වනු ඇති බව තමයි මේ පර්යේෂකින් විශ්වාස කරන්නේ. මේ නිසා මේ පර්යේෂණය පිළිබඳ තොරතුරු අද වැඩසටහනෙන් අපි කතා බහ කරන්නට තීරණය කළ ආචාර්ය හසිනි ජයතිලක සමගින්. හසිනි, අපි ඔබගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමති මේ පර්යේෂණයේ ප්‍රතිඵල පිළිකා රෝගීන්ට සහ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී වැදගත් වන්නේ ඇයි?
මෙම පර්යේෂණය මගින් පළමු වතාවට පිළිකාවක් පැතිරීමට හේතු සහ එම පැතිරීම අඩු කිරීමට හේතු සොයාගත්තා. මෙය වැදගත් වන්නේ 90%ක් පමණ පිළිකා රෝගීන් මරණයට පත්වීමට හේතුව මෙම සෛල මුල් ස්ථානයෙන් වෙන් වී සිරුර වෙනත් තැනකට ගමන් කරන නිසයි. මෙම පැතිරීම මෙටාස්ටසිස් ලෙස හඳුන්වනවා. මේ නිසා අපේ පර්යේෂණයේ යොමු වුණේ මිනිස් සිරුරේ තුළ පිළිකා සෛල පැතිරීම වැළකීමට හෝ පැතිරීමේ වේගය අඩු කිරීමට ක්‍රමයක් සොයා ගැනීමට. මෙම පර්යේෂණයේදී අපි සොයාගත් දෙයක් තමයි පිළිකා සෛල තදින් එකිනෙකට කිට්ටුව ඇහිලා තිබෙන විට ඒවායින් ප්‍රෝටීන් දෙකක් පිට කරනවා. දැන් ඒ ප්‍රෝටීන් දෙක තමයි ඉන්ටර්ලියුකින් 6 සහ ඉන්ටර්ලියුකින් 8. එම ප්‍රෝටීන් අනිත් සෛලවලට පණිවිඩයක් දෙනවා එතනින් ඉවත් වෙන්න කියලා. මේ නිසා අනිත් සෛල එතනින් කැඩි රුධිරයට හෝ වසා පද්ධතියට එකතු වී රුධිරය සමග වෙනත් වැදගත් ස්ථාන වලට යනවා. ඒ කියන්නේ අක්මාව, වකුගඩු හෝ පෙනහළු වලට ගමන් කරනවා. ඒ ස්ථානවලදී එම සෛල අලුතින් වැඩෙන්න පටන් ගන්නවා. දැන් මේ පර්යේෂණයේදී අපි සොයාගත්ත තව දෙයක් තමයි ප්‍රාථමිකව හැදෙන මේ සෛල සමූහය නැත්තම් ටියුමර් එකේ විශාලත්වයේ පිළිකාව පැතිරීමට බල නොපාවන බවයි.
හසිනි, විශේෂයෙන්ම මේ වගේ පර්යේෂණයක් ක්‍රියාත්මක කිරීම සුළුපටු කාර්යයක් බවට පත්වන්නේ නැහැ. අපි දැනගන්නට කැමති ඔබ විසින් මේ පර්යේෂණය ක්‍රියාත්මක කළ ආකාරයත්, කොහොමද මේ පර්යේෂණය ආරම්භ කළේ, මේ සඳහා දායකත්වය ලබා දුන්න අය කවුද, අපි ඒ පිළිබඳ විස්තරත් ඔබගෙන් දැනගන්නට කැමති.
මම පර්යේෂණ කටයුතු ආරම්භ කළේ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ. මෙම ප්‍රොජෙක්ට් එක කිරීමට අදහස පහළ වුණේ ඒ කාලයේදී. මගේ පර්යේෂණ කටයුතු ප්‍රකාශයට පත් කිරීමට අවුරුදු 7ක් පමණ ගත වුණා. එම අවුරුදු 7 කාලය තුල මේ කටයුත්ත සාර්ථක කර ගැනීම මට ඇත්තටම ලොකු කණ්ඩායමක සහය ලැබීම මගේ වාසනාවක්. විශේෂයෙන් සදහන් කළ යුතු අය තමයි මගේ වර්තමාන ප්‍රධානියා ඩොක්ටර් ඩෙනිවර්ත්ස්, ඩොක්ටර් ජෙරි ලී. එතුමා වැඩ කරන්නේ නැෂනල් කැන්සර් ඉන්ස්ටිටියුට් ඉන් ද USA සහ යේල් යුනිවර්සිටි එකෙන් ඉඳලා මේ සහයෝග වුණ මේ ඩොක්ටර් රොන් ෆ්‍රැන්ක් ඇන්ඩ් හිස් ගෲප්. තවත් සඳහන් කළ යුතුයි තමයි මගේ පර්යේෂණ සහභාගිකයින් දෙදෙනා වන ප්‍රනේට් අය සහ සේරකීම්.
විශේෂයෙන්ම පර්යේෂිකාවක් වශයෙන් ඔබ මේ පර්යේෂණයේදී මුහුණ දුන් අභියෝග මොනවාද?
ජීවි සෛල සමග වැඩ කරන විට බාධාවන් විදියට අප සලකන්නේ උපකරණ කැබැල්ලක් බිඳීමක් හෝ වෙනත් අගාන්තුක ද්‍රව්‍යයක් ඇතුල්වීම වගේ දේවල්. මෙවැනි ගැටලු විසඳාගෙන ඉදිරියට යාමට මට ඉතා වටිනා කණ්ඩායමක සහය ලැබුණා.
හසිනි දැනට ඔබ පරේක්ෂිකාවක් වශයෙන් කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම රසායන විද්‍යා සහ ජෛව ඉංජිනේරු අංශයේ. අපි දැනගන්නට කැමතියි ඔබගේ පසුබිම පිළිබඳවත්. ඔබ කොහොමද මේ පර්යේෂණ සඳහා යොමුනේ? ඔබගේ අධ්‍යාපන පසුබිම පිළිබඳව යම් කිසි ආකාරයක සඳහනක් කළොත්?
මම ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ. ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ කොළඹ සෙන්ට් රිචඩ්ස් කන්වෙන්ට් වල. ඉන් පසු මම කොළඹ ස්ටැෆර්ඩ් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ තමයි ලන්ඩන් ඕලෙවල් සහ ඒලෙවල් කරේ. එතකොට 2009 මම ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි එකට ගියේ කෙමිකල් ඇන් බයෝමොලිකියුල ඉන්ජිනියරිං උපාධිය කරන්නයි. එය 2013 මම අවසන් කරා. 2013 සිට මෙම පර්යේෂණ කටයුතු පවත්වාගෙන ගියේ වර්ඩ්ස් ලැබ් එකේ PhD පර්යේෂණ ශිෂ්‍යත්වය ලෙසයි.
විශේෂයෙන්ම මේ වගේ වැදගත් පර්යේෂණ පිළිබඳව තොරතුරු නිරන්තරයෙන් අපි SBS සිංහල වැඩසටහන තුළින් කතාබහ කරනවා. මේ වගේ කාරණයකට සවන් දෙන අසන්නන්ට තියෙන පුළුවන් ගැටලුවක් තමයි විශේෂයෙන්ම මෙවැනි පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රායෝගිකව අත්විඳින්නට හැකි වෙන තව කොපමණ කල් ගත වේද කියන කාරණේ. හසිනි, අපි ඔබගෙනුත් දැනගන්න කැමතියි. දැන් ඔබගේ පර්යේෂණයේදී අනාවරණය කරගන්නට ඔබට හැකියාව ලැබී තිබෙනවා. මේ පිළිකා පැතිරීමේ වේගය යම්කිසි ආකාරයකින් අඩාල කළ හැකි ක්‍රමවේදයක්. මේ කාරණය ප්‍රායෝගිකව අත්විඳින්නට, ප්‍රායෝගිකව රෝහල්වලදී මේ පර්යේෂණයෙන් සොයාගත් කරුණු කාරණා ක්‍රියාත්මක වෙන්නට තව කොපමණ කාලයක් ගත වේද?
අපි මේ සත්වයෙන් උපයෝගී කරගෙන පරීක්ෂණය කරා. එම පරීක්ෂණය බොහෝ දුරට සාර්ථක වුණා. මීට පස්සේ අපි මිනිස්සුන් එක්ක මේ පරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් ඖෂධ සමාගම් හිතන්නේ පිළිකා පැතිරීම වැළැක්වීමට හොඳම ක්‍රමය පිළිකා සෛල ඇතිවන ප්‍රාථමික ටියුමර් එක විනාශ කිරීම බවයි. මේ පරීක්ෂණයෙන් සලකා බලන්නේ සෛල පැතිරීමට හේතු වන කරුණු සලකා බැලීමයි. එවිට සෛල පැතිරීම නවත්වා පිළිකා රෝගීන් සුව කිරීමට මෙයින් හැකි වෙනවා. පරීක්ෂණයේදී අපි ඖෂධ දෙවර්ගයක් එකට පාවිච්චි කරනවා. මෙම මිශ්‍රණය ප්‍රාථමික ටියුමර් එක වැඩිවීම නවත්වන්නේ නැහැ. නමුත් සෛල පැතිරීම පැහැදිලිවම අඩු කරනවා. මේ නිසා අපි සොයාගත් සංඥා ක්‍රමය මෙම පැතිරීම නැවැත්වීමෙන් පිළිකා සෛල තැනින් තැනට යාමට වළකන්න පුළුවන්.
අප සමගින් කතා බහට එකතුනේ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් වශයෙන් කටයුතු කරන ආචාර්ය හසිනි ජයතිලක. හසිනි, ඔබට බොහොමත්ම ස්තුතියි මේ කතා බහට SBS ගුවන් විදුලිය සමගින් එක්ුණාට.